Honorable Govindan Karunakaran.
Kaurava Kulukkalin Pirathithavisalar avargale, indru Ilangai Yetumathi Abhivirutthi Chattathin Oodaga Ilangaiyin Yetumathiyai Ilangaiyin Abhivirutthi Patri Pesikondirukkum Indha Velayile Mattakalappu Mavattathile Adippadai Vivasayigal Pannaiyalargal Avargalathu Vayittile Adikkum நடவடிக்கைகள் நடந்து கொண்டிருக்கின்றது. காணி அபகரிப்பு என்ற ரீதியிலே மகாவலி பீவலயத்திலே ஆயிரக்கணக்கான ஏக்கர் காணிகள், மேய்ச்சல் தரைக்குரிய காணிகள் அபகரிக்கப்பட்டு கொண்டிருக்கின்றது. இதன் நிமித்தம் கடந்த 14 திகதி மட்டக்களப்பு அரசு அதிபர் இடமாற்றம் செய்யப்பட்டுள்ளார். இந்த அரசு அதிபர் என்ன காரணத்திற்காக இடமாற்றம் செய்யப்பட்டுள்ளார் என்பதற்கு மேலாக மட்டக்களப்பு மாவட்டத்தின் பெரும்பாலான மக்கள் கடந்த 12 திகதி மயிலத்தமடு மாதவன பிரதேசத்திலே நடைபெறும் காணி பிரச்சினை பிணக்குகள் சம்பந்தமாக அங்கு அவர் களவிஜயம் செய்திருந்தார். 13 திகதி நாங்கள் மட்டக்களப்பு பாராளுமன்ற உறுப்பினர்கள் அவரை சந்தித்திருந்தோம். 14 திகதி கிழக்கு மாகாண ஆளுநர் அவர்களையும் சந்தித்திருந்தோம். மதுரோயா மகாவலி வீவலயத்திலே மயிலத்தமடு மாதவன பிரதேசத்தில் ஆயிரக்கணக்கான மாடுகள், அதாவது 2 லட்சம் மாடுகள் மேய்ப்பதற்காக ஒதுக்கப்பட்ட நிலங்களை சோழ பயிற்சியை சேனை பயிற்சியைக்காக ஒருவருக்கு 5 ஏக்கர் வீதம் ஆயிரக்கணக்கானவர்களுக்கு பிரித்து கொடுப்பதனால் அந்த பிரதேசத்திலே மாடுகள் மேய்க்க முடியாத நிலையில் அந்த பிரதேச மக்கள் இருக்கின்றார்கள். 2010 மட்டக்களப்பு மாவட்டத்தில் கிட்டத்தட்ட 27,311 ஹெக்டேயர், அதாவது 68,277 ஏக்கர் நிலங்கள் சேவை பண்ணப்பட்டு அமைச்சரவைக்கு பத்திரமாக சமர்ப்பிக்கப்பட்டிருக்கின்றது. மட்டக்களப்பு மாவட்டத்தில் போரதீவு பற்றி, பட்டிப்பளை, பவுனதீவு, ஏறாவூர் பற்றி, கோரளை பற்றி தெற்கு, கோரளை பற்றி வடக்கு போன்ற பிரதேசங்களிலே மாடுகள் மேய்ப்பதற்காக மேய்ச்சத்தரையாக மட்டக்களப்பு மாவட்டத்தில் கிட்டத்தட்ட 5 லட்சத்திற்கு மேற்பட்ட மாடுகள் இருக்கின்றது. ஒரு வருடத்திற்கு என்று கணக்கு பார்க்காமல் இந்த வருடம் ஜனவரியிலிருந்து 8 மாதம் வரை 34,45,199 லிட்டர் பால் மட்டக்களப்பிலே சேகரிக்கப்பட்டிருக்கின்றது. விவசாய காலங்களிலே நெற்பயிற்சியை பண்ணும் காலங்களிலே மாடுகளை அங்கிருந்து அப்புறப்படுத்தி காடுகளில் மேய்க்கும் வழக்கமும், நெற்பயிர் செய்கை முடிவடைந்ததன் பின்பு அந்த மாடுகளை மீண்டும் கொண்டு வரும் வழக்கமும் அங்கு இருக்கின்றது. 2 லட்சம் ஏக்கர் பெரும்போகமாகவும் காலபோகமாகவும் மட்டக்களப்பு மாவட்டத்தில் செய்யப்படுவது மாத்திரமல்ல, 3 லட்சம் மெட்ரிக் டன் நெற்கள் அங்கு விளைவிக்கப்படுகின்றது. இவையெல்லாம் இருக்கும்போது இவைகளை கருத்தில் கொள்ளாமல் அந்த பிரதேசத்திலே வெளி மாவட்டங்களில் இருந்து அங்கு வந்து குடியேறுபவர்களுக்கு நிலங்கள் ஒதுக்கி கொடுக்கப்படுகின்றது. ஏற்கனவே மகாவலி வலயம் என்று சொல்லி 10 வலயங்களிலே 123,630 குடும்பங்களுக்கு 10 வலயங்களிலே, அதாவது இலங்கை முழுவதிலும் 96% நிலங்கள் ஒதுக்கி
கொடுக்கப்பட்டுள்ளது.
12% வாழும் தமிழர்களுக்கு 1,825 குடும்பங்களுக்கு வெறும் 1.42% நிலங்கள் தான் மகாவலியில் ஒதுக்கப்பட்டிருக்கின்றது. அதேபோன்று 3,000 குடும்பங்களுக்கு, முஸ்லீம் குடும்பங்களுக்கு 2.39% நிலமே ஒதுக்கப்பட்டிருக்கின்றது. அதாவது மட்டக்களப்பு மாவட்டத்திலே வி வலயத்திலே மகாபலி பீவாலயத்திலே காணிகள் ஒதுக்கி கொடுக்கப்பட வேண்டுமானால் மட்டக்களப்பு மாவட்டத்தில் தமிழர்களுக்கும் முஸ்லிம்களுக்குமே அங்கு நிலங்கள் ஒதுக்கி கொடுக்க வேண்டிய ஒரு தேவை இருக்கின்றது. ஏனென்றால் 96% ஏற்கனவே தேசிய ரீதியிலே சிங்களவர்களுக்கு ஒதுக்கி கொடுக்கப்பட்டிருக்கின்றது. நிலங்கள் 13வது திருத்த சட்டத்தின் அடிப்படையில் கொடுக்கப்படும் போது அந்த பிரதேசத்தில் இருப்பவர்களுக்கு முன்னுரிமை கொடுக்க வேண்டும். அதற்கு அடுத்ததாக மாவட்டம், அதுக்கு அடுத்ததாக மாகாணம் என்ற ரீதியிலே கொடுக்கப்படாமல் மட்டக்களப்பு மாவட்டத்தை தவிர்ந்த ஏனைய மாவட்டங்களில் இருந்து அங்கே நிலங்கள் ஒதுக்கி கொடுப்பதனால் இது ஒரு திட்டமிட்ட குடியேற்றமாகவும் மட்டக்களப்பு மாவட்டத்தின் இனப்பெரம்பலை குறைப்பதற்காக திட்டமிட்டு கிழக்கு மாகாண ஆளுநரினால் செய்யப்படுவதுமாக இருக்கின்றது. அதற்கு மேலாக கழுவங்கேணியில் இருந்து குன்னக்குடாவிலே வாடியமைத்து 25 வருடங்களுக்கு மேலாக கடற்கரையிலே வாடியமைத்து மீன்பிடித்துக் கொண்டிருக்கும் அந்த மீனவர்களின் வாடிகளை அகற்றும்படி கூடுகின்றார்கள். சட்டம் ஒழுங்கை பார்ப்பதற்கு போலீஸ் இருக்கின்றார்கள். கரையோர கடற்கரையை பாதுகாப்பதற்கு கரையோர பாதுகாப்பு திணைக்களம் இருக்கும் போது ஒரு புத்தபிக்கு கூட பஸ்ஸிலே அங்கு ஒரு கொஞ்சம் அடியாட்களை கூட்டி வந்து குறிப்பிட்ட நாட்களுக்குள்ளே அவர்களை வெளியேறும்படி கூறுகின்றார்கள். கிழக்கு மாகாணத்திலே இருக்கும் ஆளுநர் ஒரு குட்டி ஜனாதிபதியாக தான் நினைத்ததை செய்கின்றார். ஜனாதிபதி அவர்கள் இந்த நாட்டிலே ஒரு நாடு ஒரு சட்டம் என்று பிரகடனப்படுத்தி இருக்கின்றார். ஆனால் தெற்கிலே அவர் சென்றிருந்த போது ஒரு இடத்திலே அவர் பேசிய வீடியோவை பார்த்தேன். நான் வாயாளர் சொல்வதும் சேர்க்குலராக சுற்றுநிறுவமாக எடுத்துக் கொள்ளுங்கள் என்று அந்த ரீதியிலே கிழக்கு மாகாணத்திலே இருக்கின்ற ஆளுநர் அவர்கள் தான் நினைத்ததை அங்கு நிறைவேற்றிக் கொண்டிருக்கின்றார். நாங்கள் அவரை சென்று சந்தித்தோம். ஒரு மலிவான கேவலமான அரசியலங்களை செய்ய வேண்டாம் என்று கூறுகின்றார். ஆனால் நாங்கள் கேட்பது மட்டக்களப்பு மாவட்டத்திலே இருக்கும் 500,000 மாடுகளும்
லிட்டருக்கு
மேற்பட்ட பால்களை உற்பத்தி செய்கின்றார்கள். அவர்களது வயிற்றில் அடிக்காமல் நீங்கள் சேனை பயிர் செய்கைக்கு சோளம் பயிர் செய்கைக்கு காணி கொடுக்க வேண்டாம் என்று சொல்லவில்லை. மேல்சித்தரைக்கு நடுப்பகுதியிலே காணியை கொடுக்காமல் ஒரு ஓரமாக கொடுங்கள். அம்பாறை மாவட்டத்திலும்
மாவட்டத்திலும்
இல்லாத காணிகளா மட்டக்களப்பு மாவட்டத்திலே இருக்கின்றது. அங்கே போதுமான அளவிற்கு சேனை பயிர் செய்வதற்கான காணிகள் இருக்கும் போது மட்டக்களப்பு மாவட்டத்திலே அதுக்கு மேல்சித்தரைக்கு நடுவிலே நீங்கள் காணியை கொடுக்கின்றீர்கள்
என்று
நீங்கள் அந்த காணிகளை அபகரிக்கின்றீர்கள் என்று அர்த்தமாகும் என்று கூறி விடைபெறுகின்றேன். நன்றி.
Honorable Prasanna Ranatunga, you have 8 minutes.
Garu Kathanayaka Tumani, Mulasanma Garu Mantri Tumani, 1979 Anka 40 Dana Sri Lanka Apanayana Sangvardhana Panathe Yatathare 14 වන වගන්තිය යටතේ ගැසට් නිවේදනය සංශෝධන බදු පනත පිළිබඳව සාකච්ඡා කරන මේ අවස්ථාවේදී අවස්ථාව ලබා දීම ගැන පළමුවෙන්ම මම ඔබතුමාට මගේ ස්තුතිය පුද කරනවා. මේ බදු සංශෝධන පනත විශේෂයෙන්ම COVID-19 වසංගත තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව සෙස් බද්ධ ඉවත් කිරීමටත් ඒ වගේම රටේ දේශීය නිෂ්පාදනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් රටේ දේශීය නිෂ්පාදකයන්ට අතීත දෙන්නත් ඒ වගේම මේ රටේ දේශීය නිෂ්පාදකයන්ගේ ඉල්ලීම් පරිදි යම් යම් බදු ඉවත් කරන්න බදු ඇතුළත් කරන්න සෙස් බද්ධ ගහන්න කටයුතු කරපු පනතක් ඇටියට අපි දකින්න. විශේෂයෙන්ම මුලාසන මන්ත්‍රීතුමනි පසුගිය කොවිඩ් වසංගතය වකවානුවේ ඒ කියන්නේ පෙබරවාරි මාර්තු වෙනකොට මේ ලෝකේ පැවිතිච්ච තත්ත්වයත් එක්ක සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අපිට තිබිච්ච කරුණු කාරණා ඉටු කිරීම සඳහා ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා ආයෝජන මණ්ඩලයේ යටතේ තියෙන කර්මාන්ත ශාලාවල ඉදි නිෂ්පාදනය කරන සමහර අයිටම්ස් සමහර දේවල් අපිට බදු ඒ අයට එළියට ලබා දෙන්න පුළුවන් ප්‍රමාණය සීමාවල් තියෙනොත් ඒ සීමාවෙන් පිට ලබා දෙනවා නම් ඒකට බදු මුදලක් අය කරන්න කටයුතු කරනවා. නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඒ නිෂ්පාදන රටේ අවශ්‍යතාවය අනුව ජනතාවගේ අවශ්‍යතාවය අනුව එළියට දෙනකොට විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට හමුදාවට පොලිසියට ත්‍රිවිධ හමුදාවට මේ කටයුතු ලබා දෙනකොට ඒ සඳහා අය කළ යුතු මුදල පවා අපි නිදහස් කරන්න කටයුතු කරා. අංක 70 1978 අංක දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නීතිය 13 වගන්තිය යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුණු එළබති වෙන්නා වූ ඕනෑම අපනයනික ව්‍යවසායකින් මගින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ත්‍රිවිධ හමුදා ශ්‍රී ලංකා පොලිසිය සහ කොවිඩ් මධ්‍යස්ථාන වෙත ඔවුන්ගේ ඉල්ලීම මත සපයනු හෝ පරිත්‍යාග කරනු ලබන සෞඛ්‍ය ආරක්ෂක උපකරණ සහ ඒ සමාන නිෂ්පාදන කරු මූලාසන මන්ත්‍රීතුමනි මේ හරහා විශාල නිෂ්පාදන ප්‍රමාණයක් රටතුළට ලබා දෙන්න සිද්ධුණා. එක හදිසි තත්වයක් අනුවේ කටයුතු කරා. අද අපි දකිනවා අපි ලබලා තියෙන අත්දැකීම තමයි ඒ වකවානුවේදී මේ කොවිඩ් වසංගතය ඉතාමත්ම හොඳින් පාලනය කරගන්න යම් යම් කරුණු කාරණා ඉදිරිපත් වෙනකොට ඒකට අවශ්‍ය කරන මූලික දේවල් මූණ වහන දේවල් ඒ අයට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් අපේ කර්මාන්ත ශාලාව වලින් අපිට ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. අදත් ඒ වගේම තත්ත්වයක් උදා වෙලා තියෙනවා. පහුගිය කාලේ කොවිඩ් වසංගතය පාලනය කළ ඉහළම තත්ත්වයකට අපි රටක් හැටියට ආවත් ගරු මූලාසන මන්ත්‍රීතුමනි මේ මිනුවන්ගොඩ ඇතිවෙච්ච සිද්ධියත් එක්ක අද රට තුල ජනතාවගේ විශාල බයක් ඇති වෙලා තියෙනවා. සෞඛ්‍ය අංශවල දෙන උපදේශ පරිදි අද ඒක පාලනය කරන්න පුළුවන් කම අපිට ලැබිලා තියෙනවා. නමුත් පාලනය කරන්න අපිට ආරම්භ කරායින් පස්සේ මේක හඳුනාගත්තායින් පස්සේ ඇතිවෙච්ච ප්‍රමාණය විශාල ප්‍රමාණයක් වෙලා තියෙනවා. ඒක අද අපි දකිනවා. ඒ නිසා පහුගිය කාලේ මුල් කොවිඩ් වසංගතය එනකොට මේ රටේ මැතිවරණයකට සූදානම් වෙච්ච වෙලාව ඒ වෙලාවේදී පවා මේ පාර්ලිමේන්තුවේ විපක්ෂය ඉඳන් කිව්වා පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියලා. විසුරුවා හැරපු පාර්ලිමේන්තුවක් නැවත කැඳවන්න කියලා. අද ඒ වගේම තත්ත්වයක් තියෙනකොට ලොකු උත්සාහයක යෙදෙනවා විපක්ෂය. අපි දකිනවා මේ පාර්ලිමේන්තුව තාවකාලිකව හිටවගෙන කාලය මරන්න උත්සාහයක යෙදෙනවා කියලා අපිට හිතෙනවා. ඒ නිසා එදා තිබිච්ච තත්ත්වයට වඩා මං හිතන්නේ ලංකාවේ හමු වෙච්ච ලොකුම ක්ලස්ටර් එක තමයි මේ මිනුවන්ගොඩ මේ කර්මාන්ත ශාලාවත් එක්ක ඇති වෙලා තියෙන මේ ක්ලස්ටර් එක. හැබැයි මේක පාලනය කරගන්න පුළුවන්කම ලැබුණා. අපිට ඒ වකවානුව තුලදී ඒ විශේෂයෙන්ම මේ වකවානුවේදී අර මැතිවරණ කාලේ නම් බොහෝ දෙනෙක් ඇවිල්ලා කොවිඩ් වසංගතයේ කාලේ වියලි ආහාර ලබා දෙන්න ඒ වගේම උදව් උපකාර කරන්න කටයුතු කරත් දේශපාලඥයෝ මේ වෙලාවේදී රජයේ වගකීම බාර අරගෙන කටයුතු කරනවා. මොකද බොහෝ දෙනෙක් විපක්ෂයේ කයිය ගැහුවට ක්‍රියාකාරකම් කරන කාල තැනදී ඒගොල්ලන් නිහඬව ඉන්නවා. ඒ නිසා අද රජයක් හැටියට විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ මේක ඇතිවෙච්ච අවස්ථාවේ මුලින්ම මුල් දවස් 4-5 අපේ ප්‍රදේශවල MOH කාර්යාලවල වෛද්‍යවරු ඒ නිලධාරීන් PHIල පැය 24 සේවයේ යෙදුණා. පැය 24 සේවයේ යෙදিলা දවස් 3-4 අර අපේ සෞඛ්‍ය අමතුම කිව්වා වගේ ඒ කර්මාන්ත ශාලාවේ සීලුම සේවකීන්ට බැන්ඩික්ස් ආයතන සීලු සේවකින්ව ඒක නිරෝධානය කරන්න කටයුතු කරා. නිරෝධානය කරනවා වගේම ඒ සීලු දෙනාම කොයි ටෙස්ට් එක PCR ටෙස්ට් එක කරන්නත් කටයුතු කරා. ඒකෙන් හඳුනාගෙන ඒක පොසිටිව් වෙච්ච අයට ඒ අය ඒ අය රෝහල්ගත කරන්නත් ඒ අය ආශ්‍රය කරපු ආසා ඒ සම්බන්ධ වෙච්ච අයවත් ඒ අයව හඳුනා ගැනීමත් ඒ වෙනකොටම කරන්න පටන් ගත්තා. ඒ නිසා යම් යම් අඩුපාඩු මැද්දේ උනත් සෞඛ්‍ය ශේෂ්ඨයත් ත්‍රිවිධ හමුදාවත් එක්ක අහුවෙලා මේක පාලනයක්
පාලනය
කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේ මේකෙන් පස්සේ ඒ තත්ත්වය පාලනය කරගත්තයින් පස්සේ අපි ඒ ප්‍රදේශවල ජනතාවට විශේෂයෙන් නිරෝධානය වෙන පවුල් වලට වියලි ආහාර මල්ලක් රජයේ විසින් ලබා දෙන්න කටයුතු කරා විතරක් නෙමෙයි ඒ වගේම මේ වියලි ආහාර ඒ ප්‍රදේශයේ කර්ෆියු වැටුණයින් පස්සේ ඒ දින්දා ජීවත් වෙන අයට ලැබෙන ආර්ථික වශයෙන් ඒ අයට රුපියල් 5000 දීමනාවක් ලබා දෙන්න කටයුතු කරා. මේ වෙනකොට පොලිස් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 4 ක්‍රියාත්මක කරුණත් ඉදිරියේදී සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල මේ ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න රජයක් හැටියට මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. ඒ පිළිබඳව ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ඒ වගේම මේ ජනාධිපති කාර්යසාධ බලකායේ සභාපතිවරයා හැටියට කටයුතු කරන අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත් වීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම දිසාපතිතුමත් රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයත් මේ සම්බන්ධව වගකීමෙන් කටයුතු කරනවා. ඒ අයට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන පෞද්ගලික අංශවලින් විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ පියලි ආහාර දෙන්න ඒ වගේම ගාමන් ෆැක්ටරිස් වලින් මේකට අවශ්‍ය කරන මුහුණු ආවරණ ලබා දෙන්න, ආරක්ෂක ඇඳුම්, රාජ්‍ය සේවයේ යෙදෙන සියලු දෙනාට ලබා දෙන්න අපි කටයුතු කරමින් යනවා. මේ වෙනකොට මිනුවන්ගොඩ දිවිලපිටිය කොට්ටාස්වලට අපි ලබා දීලා තියෙනවා රාජ්‍ය සේවකයින්ට, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට, ඒ වගේම කෘෂි පරිශ්‍රණ නිලධාරීන්, මේකට සම්බන්ධ වෙන රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙන්නත් අපි ඒ පෞද්ගලික අංශයේ මැදිහත් වීම යටතේ අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ වගේම මේ රටේ ඇති වෙලා තියෙන මේ තත්ත්වයත් එක්ක ඒ වෙලාවේදී මුදල් අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන අපිට පුළුවන්කම ලැබුණා අපේ ඉල්ලීම් අනුව මේ පහසුකම් ටික අපේ කර්මාන්ත ශාලාවලට ලබා දෙන්න. ඒ වගේම අපේ රටේ දේශීය සිමෙන්ති නිෂ්පාදකයෝගේ ඉල්ලීමක් පරිදි ඒ පිටින් ගේන සිමෙන්ති කැට සෙස්පද්යෙන් ඉවත් කරලා දෙන්න, සෙස්පද්යෙන් අඩු කරලා දෙන්න මේ බදු සහන යටතේ කටයුතු කරලා තියෙනවා. දේශීය නිෂ්පාදන තත්ත්වය ඇති කරන්න, ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න, එයාට හයියක් වෙන්න අවශ්‍ය කරන පසුබිමත් මේ යටතේ නිර්මාණය කරන්න රජයක් හැටියට කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මුලාසන ගරු මන්ත්‍රීතුමනි, අපි මේ පවතින රටේ සාමාන්‍ය තත්ත්වයක් මේ ලෝකෙම පවතින්නේ. මේ කොවිඩ් වසංගතයත් එක්ක ලෝකෙම අද ආර්ථික අර්බුදයකට, ඒ වගේම නිෂ්පාදන ක්‍රියාදාවලිය තවත් රටකට ගෙනියන්න බැරි වෙලා තියෙන වෙලාවකදී රටේ දේශීය නිෂ්පාදන වලින් නැගී හිටින්න අතහිත දීමක් මේ බදුසාන හරහා ලබා දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මම විශ්වාස කරනවා මේක ඉදිරියටත් මේ විදිහට බල්ලා ඒ පවතින තත්ත්වයන්
අනුව
කටයුතු කරන්න රජයට පුළුවන්කම ලැබෙයි කියලා විශ්වාස කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Vijita Hera, you have 8 minutes.
ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, රටේ අපනයන සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ඒවගේම මේ වෙලාවේ විශේෂයෙන්ම සෞඛ්‍ය ශේෂ්‍රයට ප්‍රමුඛතාවේ ලබා දිය යුතුව තියෙනවා. රටක් විදිහට සෞඛ්‍ය ශේෂ්‍රයේ බරපතල ගැටලු ගණනාවක් මතුවෙලා තියෙන මොහොතක්. අපනයන සංවර්ධනය කරන්න සෙස් අරමුදලේ සෙස් බද්ධ ඉවත් කිරීම කියන එක හොඳයි. ඒ වගේම තමයි ගරු කාර්ය සභාපතිතුමනි, මේ වෙනකොට අපි කවුරුත් දන්නවා සෞඛ්‍ය ශේෂ්ත්‍රයට අදාළ උපකරණ විවිධ යන්ත්‍ර, ඒ වගේම බෙහෙත්ේත් සේලයි ප්ලාස්ටර් ඒ සියලුම දේවල් වැඩි ප්‍රමාණයක් අපි ගෙන්නන්නේ පිටරටවල් වලින්. පහුගිය අවුරුද්ද සහ මේ අවුරුද්ද ඇතුළත කෝටි ගානක ආනයනය කිරීමක් කරලා තියෙනවා. නමුත් රජය තවමත් ඒ සඳහා මුදල් ගෙවීම කරලා නැහැ. මුළු වියදම ගත්තොත් රුපියල් කෝටි 1340ක්. අපි මේ පුනරාවර්තන සහ ප්‍රාග්ධන සඳහා වියදම් කරලා තිනවා සෞඛ්‍ය ශේෂ්ත්‍රයට පමණක්. පුනරාවර්තන සඳහා කෝටි 890කුත්, ඒ වගේම ප්‍රාග්ධන යන්ත්‍ර සූත්‍ර යන්ත්‍ර සහ උපකරණ සඳහා කෝටි 450කුත් අපි ආනයන වියදමක් විදිහට දරලා තියෙනවා. මේ ආනයන වියදම් සිද්ධ වුණේ විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ සැපයුම්කරුවන් හරහා. සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ පෞද්ගලික අංශයේ සැපයුම්කරුවන් තමයි මේ සියල්ල සම්පූර්ණ කරේ. ඉතින් ඒ සඳහා ගෙවීම් කරන්නේ නැතුව ඒ අයට දැන් මේ මොහොතේ තියෙන අවශ්‍යතාවයන් ඉටු කරන්න බෑ. අපි නිෂ්පාදනය වැඩි කරලා කවදා හරි දවසක අපේ රටේ සෞඛ්‍ය උපකරණ නිෂ්පාදනය කරාට පස්සේ මේකට උත්තරයක් එයි. නමුත් දැන් මේ සෙස්පද්ද ඉවත් කරා කියලා එකවර හෙට නිෂ්පාදනය වෙන්නේ නැහැ. හෙට දවසෙත් සේලයින් ටික අපිට පිටරටින් ගේන්න වෙලා තියෙනවා. හෙට දවසෙත් බෙහෙත් ටික ගේන්න වෙලා තියෙනවා. හෙට දවසෙත් PCR මැෂින් එක පිටරටින් ගේන්න වෙලා තියෙනවා. දැන් ගෙන්නන ඒ සැපයුම් කරුවන්ට රුපියල් කෝටි 1340ක ඒ ගෙවීම් තවම ආණ්ඩුව කරලා නැහැ. පහුගිය අයවැය අතරමැදි යදපු ඒ ඇස්තමේන්තුවෙත් ඒ සඳහා මුදල් වෙන් කරලා තිබුණ ඉතාම සොච්චම් ප්‍රමාණයක්. එනිසා මේ වෙලාවේ දැවෙන ප්‍රශ්නයක් කොරෝනා ව්‍යසනය කොයි පැත්තකට තල්ලු වෙයිද කියලා කාටවත් කියන්න බැහැ. මෙය පාලනය වෙලා කියලා කවුරු හරි කියනවනේ ඒක වැරදි. මේක තමයි කලිනුත් හිටපු ස්ථාවරය. අපි පාලනය කරා එහෙම කියලා තමයි උදන් ඇනුවේ. නමුත් අවසානයේදී දෙවන රැල්ල මත වුණා. දෙවන රැල්ල මත වුණාට පස්සේ දැන් මේක සමාජගත වෙලා ඉවරයි. දැන් සමාජගත වෙලා නැහැ කියනවා නම් ඒකත් අමූලික මුලාවක්. දැන් හරි පැහැදිලි ලංකාවේ විවිධ තැන්වලින් කොරෝනා රෝගීන් මතුවෙනවා. ඒ මතුවෙන්නේ බැන්ඩික් සායතනයේ ආශ්‍රිතයන්ගෙම නෙමෙයි. ඊට එහා ගිය තැන්වලින් දැන් කොරෝනා රෝගීන් මතුවෙනවා. ඒ නිසා දැන් මේක සමාජගත වෙන්නේ මෙම පටන් අරගෙන තියෙනවා. ඒ නිසා මේක කොයි පැත්තකට තල්ලු වෙයිද, කොයි දිශානතියකට ගමන් කරයිද කියලා කාටවත් පුරෝකථනය කරන්න බෑ. ඒ සඳහා ශනික සූදානමක් අවශ්‍ය වෙනවා. සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ උපකරණ නිෂ්පාදනය කරලා බේත්ෙත් නිෂ්පාදනය කරලා මේකට උත්තර හොයන්න එහෙම හදිසිය කරන්න බෑ. ඒකට යම් කාලයක් යනවා. ඒ නිසා PCR මැෂින් ඒ වගේම අනිකුත් සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ උපකරණ සහ බේත්ෙත් ශනිකව අපිට අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඒ සැපයුම් කරුවන්ට අවශ්‍ය කරන ගෙවීම වහාම ආණ්ඩුව කළ යුතු වෙනවා. එහෙම නැත්නම් අර්බුදයක් අන්නගිනවා. අර්බුදේ පැන නගුණට පස්සේ උත්තර හොයාගන්න අමාරුයි. සර් මේ කොරෝනා ප්‍රශ්නේ කියන එකේදී අද තියෙන තවත් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි PCR පරීක්ෂණේ. දැන් PCR පරීක්ෂණ කරනවා. දැන් ආණ්ඩුව කියනවා අච්චර කරා මෙච්චර කරා දහස් ගණන් කියනවා. તો ඊයේ වෙනකොට ලක්ෂ 4ක් PCR පරීක්ෂණ කරා කියලා ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන හුවා දක්වනවා. නමුත් ප්‍රධාන ප්‍රශ්නේ තමයි නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි PCR පරීක්ෂණේ කරලා වාර්තාව එන්න දවස් 9ක් 10ක් ගත වෙනවා. පහුගිය 10 වෙනිදා ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම මාලිගාතන්න ගමේ 300ක PCR පරීක්ෂණ කරා. හැබැයි ඒ පරීක්ෂණවල වාර්තා වෙන්නේ ඊයේ. ඒ කියන්නේ කවද්ද? 19 වෙනිදා. දවස් 9කට පස්සේ තමයි PCR වල පරීක්ෂණ වාර්තා වෙන්නේ. එතකොට 300ෙන් 3 දෙනෙකුට පොසිටිව් කියලා වාර්තා වෙනවා. 300ක් පරීක්ෂණ කරා 10 වෙනිදා 19 වෙනිදා වාර්තා වෙනවා ඒ 300ෙන් 3 දෙනෙකුට පොසිටිව් කියලා. හැබැයි ඒ දවස් 10ක කාලේ පුරාවටම අර 3 දෙනා හිටියේ ජීවත් උනේ අර 300 ඉන්න ගම්මානේ එකට තමයි ජීවත් උනේ. දැන් මොකද්ද තේරුම? දැන් ඒ පරීක්ෂණේ වැඩක් නැහැ. වාර්තාව ප්‍රමාද වුණාට පස්සේ ඒ 300ේ පරීක්ෂණේ වැඩක් නැහැ. මොකද අර 3 දෙනා ආශ්‍රය කරපු තැන් ඒ 3 දෙනා ආපු ගියපු තැන් තව ගොඩක් තියෙනවා මේ දවස් 9 ඇතුළත. ඒතොර දැන් නැවත ඒ 300ට PCR පරීක්ෂණ කරන්න වෙලා තියෙනවා. දැන් සෞඛ්‍ය පරීක්ෂකවරු කියනවා කලින් වාර්තාව එන්න ප්‍රමාද වෙච්ච නිසා නැවත 300 දෙනාටම PCR පරීක්ෂණයක් කරන්න වෙනවා කියලා. දැන් මේ දෙසරයක් කරන්න වෙනවනේ. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? PCR වාර්තාව ප්‍රමාද වීම නිසා අද ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි PCR පරීක්ෂණ කරනවා. කරාට ඒ වාර්තාව එන්න දවස් 5ක් 6ක් ගත වෙනවා. සමහර ලාවට දවස් 9ක් 10ක් ගත වෙනවා. අද
මගේ වෙලාව ඉතුරු කරා. What is the point of order?
PCR පරීක්ෂණ දවස් 9ක් 10ක් ගත වෙනවා කියන එකට මම මේ කාරණේ කියන්න මේ ගිය සතියේ අර බැක්ලොග් එකක් තිබුණා. ඒක අද වෙනකොට ඒක සාර්ථක වෙලා දිනවා. අදට දවසට 6500ක් දක්වා කරන්න පුළුවන් තත්යක් දැනට උදා වෙලා තියෙන්නේ.
ප්‍රීති ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමා සහතික වෙනවා නම් ඒ වාර්තාව දෙන්න පුළුවන් කියලා දවස් 3-4කින් ඒක හොඳයි. නමුත් ප්‍රායෝගික තත්ත්වය ඕක නෙමෙයි. තවමත් PCR වාර්තාව ප්‍රමාද වෙනවා. දම තව උදාහරණ කියන්න. මට උදාහරණ කියන්න ගියොත් ගොඩක් තියෙනවා කියන්න. දැන් ඊයේ වෙනකොට අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියකට පොසිටිව් කියලා ආවා. ඇය මීට දවස් 7කට 8කට කලින් මැදගම්පිටිය ප්‍රදේශයේ ජීවත් වෙන කෙනෙක් පරීක්ෂණ කරලා එහෙන් කිව්වා නෙගටිව් කියලා. නමුත් ඊයේ එනවා ඊ වැඩටත් ඇවිල්ලා තිනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ. ඊයේ එනවා පොසිටිව් කියලා. ඒතර වාර්තාව හරියටම එන්නේ ඇත්තටම ගත්තොත් ඉරිදා හවස. ඒතර දවස් 7ක් 8ක් ගියා ඒ වාර්තාව එන්න. මුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙම දැන් සේවකයෝ අනතුරකට මුහුණ දීලා තින්නේ. මේක තමයි ඇත්ත ප්‍රශ්නේ. ඔබතුමන්ලා උත්සාහ කරනවා ඇති වාර්තාව ඉක්මනින් දෙන්න. නමුත් ප්‍රායෝගික ගත්තොත් තවමත් දවස් 7ක් 6ක් 7ක් යනවා වාර්තාව දෙන්න. ඒක කඩිනම් කළ යුතුයි. කඩිනම් කරන්න නම් ඒ අවශ්‍ය කරන යන්ත්‍ර සහ ඒ අවශ්‍ය කරන මානව සම්පත් ඉක්මනින්ම සම්පාදනය කළ යුතුයි. මානව සම්පත් සහ යන්ත්‍ර සූත්‍ර දෙන්න නම් උපකරණ දෙන්න නම් ඒ උපකරණ ගෙන්වන සැපයුම් කරුවන්ට අදාළ ගෙවීම් නිසි වේලාවට කළ යුතුව තියෙනවා. ඒක තමයි මෙතන අර්බුදයක් පැනගිලා තියෙන්නේ. ඒ ගෙන්වන අයට ගෙන්වීම ඉඩකඩ නැති වෙලා තියෙනවා. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් ලැබෙන්නේ නැති නිසා එතන ප්‍රමාදයක් තියෙනවා.
Honorable member, you have one more minute.
ඒ නිසා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොදවන්න කියලා මම අවධාරණය කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි අද තවත් වෛරසයක් මතු වුණා මම හිතන්නේ. අද උදෑසනම ප්‍රසිද්ධ පාතාල නායකයෙක් වෙච්ච මදුස්ස මරා දැම්ම. මදුස්ස මරා දැමීම පිළිබඳව නෙමෙයි ජනතාවට තියෙන ප්‍රශ්නේ. ඒ මරා දාපු විදිහ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි. අපේ රටේ මේ විදිහ ඝාතන මේ ආකාරයෙන් සිද්ධ වුණේ මේ අලුත් ක්‍රමයක් නෙමෙයි. එතන පැහැදිලිව මේ මදුස්ම පහුගිය කාලේ ජනවාරි මාසේ 28 වෙනිදා net fm එකේ බැලුම් ගල වැඩසටහනට කිව්වා. ඔහු කතා කරලා ඩුබයි වල ඉඳලා කතා කරලා තිබුණා. ඒ කතා කරපු හඬපටවල තිබුණා ඔහුත් එක්ක සම්බන්ධ වෙච්ච දේශපාලඥයෝ ගොඩක් ඉන්නවා කියලා. එදා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් ප්‍රසිද්ධිය කිව්වා අත්තරංගුවට ගත්ත මදුස් හරහා අසූ දෙනෙක් දේශපාලඥයෙක්ගේ නම් හෙළිදරව් වෙලා තියෙනවා කියලා. මේ දියවන්නාවේ කුඩු ව්‍යාපාරිකයෝ ඉන්නවා කියන එක මදුස්ගේ කටින් පිට වුණයි කියන එක අද මදුස් ඝාතනයේ පස්සේ මොකද්ද කරේ? ඒ සියලුම කුඩු ව්‍යාපාරිකයන් සහ ඒ දේශපාලඥයන්ගේ නම් දව් ඒවා හැඟවීමක් කරා මරා දැම් මේක. උසාවියට මේ නඩුව ගියා නම්, උසාවියේ පරීක්ෂණය පැවැත්වුණාම නම්, නඩු කටයුත්ත තිබුණා නම් මදුස්ගේ කටින්ම පාපෝච්චාරණය වෙනවා. ඒ සම්බන්ධතාවයන් තියෙන දේශපාලඥයන් කවුද කියන එක අද මේ කරේ. අර සුපුරුදු ඝාතන ක්‍රමවේදය පාවිච්චි
කරලා
ඒ හරහා ගනුදෙනු කරපු සම්බන්ධකත් වෙච්ච සියලු දේශපාලඥයන්ගේ නම් ගම් හෙළිදරව් කිරීම නතර කරා. අන්න ඒක තමයි බරපතල වැරද්ද. මේ වැරද්ද තවදුරටත් ඉස්සරහට වෙන්න ඉඩ තියන්න එපා කියමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Isuru Dodangoda, you have 6 minutes.
කරු නියෝජක ආර්ග සභා සභාපතිතුමනි, මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්තන ඔබතුමාට. අද දිනේ 1979 අංක 40 දරන උපනයන සංවර්ධන පනතට අදාළ වන නියෝගයන් කීපයක් පිළිබඳ පැවැත්වෙන මේ විවාදය සඳහා අදහස දක්වන්නට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්, විශේෂයෙන්ම පහුගිය කාල සීමාවේදී අපේ රටේ COVID-19 වසංගත තත්ත්වයක් සමග රට තුළට ආනයනය කරනු ලබන වෛද්‍ය ශල්‍ය උපකරණ, අනෙකුත් සෞඛ්‍ය ආරක්ෂක උපකරණ සෙස්බද්ධ නිදහස් කරන්නටත්, තවත් භාණ්ඩ කීපයක් සඳහා මේ සහනය ලබා දෙන්නටත් රජය කටයුතු කරා. අපි විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණය තමයි ආනයන සහ අපනයන අතර මනා සම්බන්ධතාවයක් කළමනාකරණයක් පවත්වා ගැනීම රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා ඉතාමත්ම වැදගත්. විශේෂයෙන්ම COVID-19 වසංගත තත්ත්වයක් සමග රට තුළට ගෙන එන භාණ්ඩ සීමා කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් රට තුළට ගෙන එන්නටත්, අනවශ්‍ය භාණ්ඩ රට තුළට ගෙනීම අඩු කරන්නටත් පහුගිය කාලේ සිදු වූ බව තමුන්නාන්සේ දන්නවා. විශේෂයෙන්ම මේ තත්ත්වෙන් අපි දැකපු එක් යහපත් ලක්ෂණයක් තමයි දේශීය කර්මාන්ත ගොඩනැංවීමට, දේශීය කර්මාන්ත ගැන ජනතාව උනන්දු වන්නට, දේශීය කර්මාන්තකරුවන් උනන්දු වන්නට පහුගිය කාල සීමාවේදී මේ තත්ත්වය එක් අතකින් අපි දැකපු කාරණයක්. විශේෂයෙන්ම අපි දන්නවා අප රට තුළ වගා කළ හැකි අපේ රටේ ඉඩම් ටිකෙන් අපේ වටේ වගා කරලා අපේ රටේ ජනතාවට අවශ්‍ය දේ නිපදවිය හැකි තැනට අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න මම විශ්වාස කරන මේ අවස්ථාව අපි උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගත යුතුයි. ඉතින් අපි විශ්වාස කරන ඒ තත්ත්වය අනාගතයේදී අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න විදේශයන් මත යැපෙන තැන අපි අඩු කරලා, අපේ රටේ භාණ්ඩ නිෂ්පාදනය වැඩි කරලා අපේ රටේ ජනතාවගේ ආර්ථිකයත් රටේ ආර්ථිකයත් හොඳ තැනකට ගෙනෙන්නට අපිට හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. පහුගිය කාල සීමාව වරගෙන බැලුවහම අපි කිරි, මැන්ඩලින්, මැන්ඩරින් දොඩම්, මාළු, එළවලු, පළතුරු මේ ආදී වශයෙන් විශාල ආනයනයන් ප්‍රමාණයක් අපේ රටට කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ දේවල් එතනින් එහාට ගියාම සීනි, රස කැවිලි නිෂ්පාදන, තිරිඟු, ඉරිඟු ඇතුළු රටට විශාල ආනයන ප්‍රමාණයක් අපි සිදු කරලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේව අඩු කරලා අපේ රටේ නිෂ්පාදනයන් වලට ප්‍රමුඛත්වය දෙන්න, අපේ රටේ ජනතාව දේශීය නිෂ්පාදන ගැන උනන්දු කරන්න, පිටරට නිෂ්පාදන ගැන අදායිරමත් කරලා දේශීය නිෂ්පාදන ගැන උනන්දු කරන්න මේ අවස්ථාව උපරිමයෙන් අපි ප්‍රයෝජනයට ගත යුතුයි. අපි සමස්තයක් වශයෙන් අරගෙන බැලුවාම පහුගිය වර්ෂයේ පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් මිලියන 3,956ක් අපි වියදම් කරනකොට එයිනුත් මිලියන 1,426ක්ම අපි ආහාර හා පාන වර්ග ආනයනය සඳහා අපි වෙන්කර බව සඳහන් කළ යුතුයි. ඒ විතරක්ම නෙවෙයි, අපි දන්නවා එළවලු පළතුරු ඇතුළුව දේශීය අපිට නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ බොහෝමයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි විශ්වාස කරනවා අපේ රටේ නිෂ්පාදන සඳහා අපේ රටෙන් සපයාගත නොහැකි අමුද්‍රව්‍ය පිටරටින් ගෙනීමේ ගැටලුවක් නැහැ. හැබැයි එතනින් එහාට ගිහිල්ලා අපේ රටේ දේශීය නිෂ්පාදකයාට අවශ්‍ය අලුත් තාක්ෂණය, ඒ දැනුම ඒ උදවියට තවදුරටත් ලබා දීමට හැකියාව තියෙනවා නම් මම විශ්වාස කරනවා දැනටත් වඩා අපේ රටේ අපනයනයන් වැඩි කරන්න, අපේ රටේ නිෂ්පාදනය කළ පිටරට යවන භාණ්ඩ ප්‍රමාණය වැඩි කරලා අපට විශාල ආදායමක් ලබා ගන්නා තැනට අපිට කටයුතු කරන්නට හැකියාව තිබෙනවා කියන කාරණේ අපි විශ්වාස කරනවා. ඒ වගේම ඒ තුලින් අපි විශ්වාස කරනවා අපනයන කරුවන් උනන්දු වෙලා අපි දැක්ක පහුගිය කාල සීමාවේ COVID-19 වසංගත තත්ත්වය තුල පවා අපේ අපනයන කරුවන්නේ අපනයනයන් අකණ්ඩව විදේශ රටවලට යවන්නට කටයුතු කරා. ඒ හරහා අපේ රටේ ආර්ථික යම් තැනක ස්ථාවරව පවත්වාගෙන යන්නට එයාගේ විශාල දායකත්වයක් ලබා දුන්න බව රහසක් නෙවෙයි. ඉතින් අපි විශ්වාස කරන එතනින් එහාට ගිහිල්ලා ඔහුගේ වර්ෂය අරගෙන බැලුවාම අපි තේ රබර් කොල් කුළුබඩු ඇතුළු කෘෂිකාර්මික අපනයනයන් තුළින් ඇමරිකන් ඩොලර් මිලියන 2,461කට ආසන්න ආදායමක් අපි ලැබුවා. ඒ විතරක් නෙවෙයි කාර්මික අපනයනයන් පැත්තෙන් ගත්තහම ඩොලර් මිලියන 9,426කට ආසන්න ආදායමක් අපිට ලබා ගන්නට හැකියාව ලැබුණා. සමස්තයක් වශයෙන් 2018 අවුරුද්දේදී ඩොලර් මිලියන 11,889කුත් 2019දී ඩොලර් මිලියන 11,940කත් අපනයන ආදායමක් අපේ රටට ලබා ගන්න හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි මේ වර්තමානයේ ඇති වුණු COVID-19 වසංගත තත්ත්වය මාර්තු මාසයේ ආරම්භ වුණාම මාර්තු මාසයේදී මේ තත්ත්වය 656 දක්වා අඩු වුණා. අප්‍රේල්වලදී 282 දක්වා අඩු වුණා. නමුත් මැයිවලදී 586 දක්වා වර්ධනය කරගන්නටත් ජූනිවලදී 894 දක්වා ජූලිවලදී 1085 දක්වා වර්ධනය කරගන්නට අපිට හැකියාව ලැබුණා. ඉතින් අපි විශ්වාස කරනවා COVID-19 වසංගත තත්ත්වය ඉතාමත්ම ක්‍රමවත්ව හොඳ සැලසුමක් ඇතිව පාලනය කරගනිමින් ඒ අතරතුර අපේ රටේ ආර්ථිකය හොඳින් කළමනාකරණය කරගනිමින් රටේ ජනතාවට අවශ්‍ය සහනත් ලබා දෙමින් අපේ රජය මේ කරන කටයුතු ඉදිරියටත් කරගෙන යාම සඳහා අපි විශ්වාස කරනවා. අපිට ඒ ශක්තිය ධෛර්ය වගේ මේ හැකියාව තිබෙනවායි කියන කාරණේත් විශේෂයෙන්ම සිහිපත් කරමින් මට අවස්ථාව ලබා දීම ගැන නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි ඔබතුමාටත් මගේ ස්තුතිය පළ කරමින් මගේ කතාව මම අවසන් කරනවා.
Thank you. Honorable Nalin Bandara Jayamaha. You have 10 minutes.
බොහොම ස්තුතියි. විශේෂයෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලයේ එන කතා කරන අවස්ථාවේ වචන කීපයක් කතා කරන්න ලැබීම සතුටක්. හිටපු සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර ලෙඩ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට මම සතුටු වෙනවා. මොකද අපි වසර 5කට ආසන්න කාලයක් තුළ අපේ රටේ අපනයනයන් සංවර්ධනය කරන්න, දියුණු කරන්න, වැඩි දියුණු කරන්න අපේ ඉලක්ක කරා ගමන් කරන්න අවශ්‍ය විශාල වැඩ කොටසක් කරපු රජයක ඒ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට. විශේෂයෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලය අපිට පුළුවන් වුණා නව මූණුවරකින් අපේ රටේ අපනයනකරුවන්ට සැබෑවින්ම උදව් කරන ආයතනයක් බවට පත් කරන්න. විශේෂයෙන්ම අමාත්‍යාංශයකට හිටපු අමාත්‍යවරයා විදිහට මලික් සමරවික්‍රමතුමා මේ ආයතනයේ සභාපති තනතුරට පත් කරගත්තේ අපනයනකරුවන්ගෙන් ඒ අයගෙන් ඒ සංගම් වලින් නිර්දේශයක් අරගෙන ඒ අය යෝජනා කරපු ඉතාම දක්ෂ නිලධාරිනියක් ඉන්දිරා මල්වත් මහත්මිය එතුමිය වසර ගණනාවක් අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩ කරපු නිලධාරිනියක් විදිහට තම දක්ෂ නිලධාරියෙක් විදිහට අපේ රජයේ යටතේ අපනයන සංගමණ්ඩලයේ සභාපති ධුරය දරමින් කටයුතු කරා. ඒ කාලය තුළද අපිට පුළුවන් වුණා ජාතික අපනයන ක්‍රමෝපායන් සකස් කරන්න, නැෂනල් ස්පෝර්ට්ස් ස්ට්‍රැටජි සකස් කරලා අපිට ස්ථිර වැඩසටහනක් අපනයනකරුවන් වෙනුවෙන් සකස් කරන්න පුළුවන් වුණා. වගේම වර්තමාන රජය ඒ වැඩසටහන ඉදිරියට අරන් යනවා කියන කාරණේ දැනගන්න ලැබුණා. ඒ ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම නව උත්පාදන සහ ව්‍යවසායකත්වය පිළිබඳ ක්‍රමෝපායන් ඉනොවේෂන් ඇන්ඩ් එන්ටර්ප්‍රනර්ෂිප් ස්ට්‍රැටජි අපි සකස් කරන්න පුළුවන් වුණා. ඒ හරහා අපිට නව උත්පාදනයටත් ඒ වගේම ව්‍යවසායකත්වයටත් හොඳ ශක්තියක් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම එක්ස්පෝර්ටර්ස් 2000 වැඩසටහන අපනයනකරුවන් 2000ක් හඳුනා ගැනීම වැඩසටහන හරහා දිස්ත්‍රික්ක ගණනාවක අපි ගමන් කරලා දිස්ත්‍රික්කෙන් නවන අපනයනකරුවන් ඔවුන්ට අපනයනයට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න, විදේශ වෙළඳපොළ සකස් කරලා දෙන්න, අවශ්‍ය දැනුම තාක්ෂණය ලබා දෙන්න අපිට කටයුතු කරන්න පුළුවන් වුණා. ඒ හරහා අපිට විශාල නව අපනයනකරුවන් වගේම කාන්තා ව්‍යවසායකින් විශාල පිරිසක් අඳුනා ගැනීමට ඉඩකඩ විවර වුණා කියන කාරණේ මතක් කරන්න ඕන. ඒ වගේම අපනයනයන් ගැන කතා කරද්දී අපිට විදේශ ගිවිසුම් ගැන අමතක කරන්න බෑ. අපිට මතකයි සිංගප්පූරු ගිවිසුම ගැන කතා කරනකොට ඒ දවස්වල විශාල බිල්ලෙක් මැව්වා. කිව්වා සිංගප්පූරුවෙන් හාල් ගේනවා කිව්වා. සිංගප්පූරුවෙන් වෛද්‍යවරු ගේනවා කිව්වා. කම්කරුවෝ ගේනවා කිව්වා. සිංගප්පූරුවෙන් කුණු ගේනවා කියලා කිව්වා. ඒ වගේ මේ ගිවිසුමේ අපි ඇතුළත් කරලා තිබුණා ගරු මූලාසනවල මන්ත්‍රීතුමනි, අපේ උපසභාපතිතුමනි, අවසරකින් ඒ ගිවිසුම නැවත යම් යම් දේවල් එකතු කරන්න, අඩු කරන්න, වෙනස් කරන්න අවශ්‍ය ඉඩකඩ සකස් කරලා තිබුණා. හැබැයි වසරක් ගත වෙන අවස්ථාවේ මේ රජයේ හිටි ඒ ගිවිසුමේ සිංගප්පූරු ගිවිසුමේ එක අකුරක් වෙනස් නොකර ඉදිරියට යන්න මේ රජය කටයුතු කරා. එන එදා මොකද්ද මැව්වේ? විශාල බිල්ලේ. ඒ අපිට අපනයනයන් සංවර්ධනය කරන්න නම් අපිට විදේශ ගිවිසුම් විදේශ වලද සම්බන්ධතා පවත්වාගෙන යන්න වෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි. රජ කාලේ අපේ රජවරු විදේශ ගිවිසුම් ගැහුවා.
පුදුකිසි ලංකේසි ඉංග්‍රීසිත් එක්ක අපේ උඩරට රජවරු ගිවිසුම් ගැහුවා. පරාක්‍රමබාහු රජතුමා වෙළඳ ගනුදෙනු කරා. ඒ නිසා මේ විදේශ ගනුදෙනු විදේශ ගිවිසුම් කියන්නේ මේ බිල් එක නෙමෙයි. මේ රජයේ දවස්වල අපිට මතකයි විදේශ ගිවිසුම් ගුවාම මහා බිල් එකක් මැවුවා. අපි රජයක් විදියට අපි තායිලන්තෙ එක්ක බංග්ලාදේශෙ එක්ක විතරක් නෙමෙයි චීන එක්කත් ගිවිසුම් සකස් කරමින් හිටියා. අපි දන්නවා චීන සහ ශ්‍රී ලංකාව අතර තියෙන විශාල වෙළඳ බලතරයක්. එකට 300කට වඩා වැඩි විශාල වෙළඳ බලතරයක් චීන ශ්‍රී ලංකාවත් අතර තියෙනවා. අපිට වාසිදායක වෙළඳ බලතරයක් නෙමෙයි. ඉතින් මේ රජය බොහෝම චීන හිතයිසි පක්ෂයක් විදියට රටයක් විදියට අපි කියනවා. චීනෙත් එක්ක ගිවිසුම්කට යන්න අපිට වාසිදායක. රටට වාසිදායක ගිවිසුම්කට යන්න කියලා අපි මතක් කරනවා. ඉතින් අපනයනයන් ගැන කතා කරනවා වගේ අද රටේ වෙන දේවල් ගැනත් කතා කරන්න ඕන. මොකද අපි දැක්කාද උදේ මහකඳුරේ මදුස් ලංකාවට එනකොට මම නීතිය සාමයේ නියෝජ්‍ය ඇමතිවරයා. අපේ රංජිත් බද්දු බණ්ඩාර මෙතුමා තමයි ඇමතිතුමා. ලංකාවට එනකොට ලංකාවට ගෙනාවා. අත්තනංගොඩ ඩුබායි රාජ්‍යේ නා. අපිට බොහොම මතකයි දවසර කොහොමද මදුස් ගැන කතා කරේ කියලා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේ මදුස්ගේ මරණය නෙමෙයි. මේක අපිට බොහොම පැහැදිලි. මේක ඇත්තරම කියනවා නම් මේක ජවනිකාවක්. මේක හරියට අධ්‍යක්ෂණය කරලත් නැහැ පොලිසිය. මට ඒකයි තියෙන කනගාටු. මේක අධ්‍යක්ෂණය ෆේල්. නිෂ්පාදනය ෆේල්. ඒක ඔයිට වඩා දක්ෂ විදිහට අධ්‍යක්ෂණය කරන්න තිබුණා. හරිද? අපිට ඒ ගැන කනගාටුවක් තියෙනවා. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අපිට තියෙන ප්‍රශ්නේ මේකයි. මදුස්ගේ ඝාතනය හරහා මේ රටේ කුඩු ජාවාරම් කරපු දේශපාලන සම්බන්ධකම් තියෙන දේශපාලඥයෙක්ගෙන් අද සතුටු වෙනවා. අද ඒ හරහා හෙළි වෙන්න තිබුණු මදුස්ලව ආරක්ෂා කරපු මදුස්ලට රැකවරණ දුන්නු මදුස්ලත් එක්ක ගනුදෙනු කරපු මදුස්ලගෙන් දේශපාලන කොන්ත්‍රාත් ඉෂ්ට කරගත්තු පුද්ගලයාද සතුටු වෙනවා. මදුස්ගේ මරණය හරහා අද කාලේ වැලිතලාවට යට වෙන්න යන්නේ ඇත්ත. අපිට තියෙන ප්‍රශ්නේ ඒකයි. අනිත් එක අපි හොඳට මතක තියාගන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මදු ශ්‍රී ලංකාවට ගෙනාවේ ජාත්‍යන්තර නීතිින් එක අපි කටයුතු කරලා. එතකොට ඉදිරියේදී මේ වගේ කුඩු ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්, මැරෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කොටිසස්තවාදියෙක් වෙන්න පුළුවන්. පිට රටකින් අපේ රටට ගේන්න කටයුතු කරද්දී මේ වගේ මරණයන් අප රට තුල සිදු වෙනවා කියලා ජාත්‍යන්තරයේ දැනුවත් වෙනවනම් ඒ අපිට උදව් කරයිද? මෙන්න මේ ප්‍රශ්නේ අපි අහනවා ආණ්ඩුවෙන්. මදුස් වගේ මැරෙන්න ඕන තමයි. මේ රට විනාශ කරපු අපේ දරුවන්ගේ මේ අනාගතය විනාශ කරපු අපේ මව්වරුන්ගේ පියවරුන්ගේ මේ කඳුළු දහඩිය එක් කරපු උන් ජීවත් වෙන්න ඕනේ නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මදුස්ලව ආරක්ෂා කරපු දේශපාලඥයෝ කොහෙ හෙළිදර වුණාද? දැන් CID යටතේ වසරකට ආසන්න කාලයක් හිටියා. කොහ මදුස් හෙළිදර කරපු තොරතුරු CCD එකට ගියේ ඊයේ පෙරේද? CC එකට ගිය ගමන් මදුස් ඝාතනය වෙනවා ඊයර. එතකොට කොහ මේ මදුස්ගෙන් අඳුරගත්තු තොරතුරු ටික කොහ ඒ හෙළිදර කරගත්තු දේශපාලඥයන්ගේ නම් ඒව කවුද හෙළි කරන්නේ? මෙන්න මේකයි තියෙන ප්‍රශ්නේ. අනිත් කාරණේ මේ වගේ මරණයන් සිද්ධ වෙද්දී අපිටම මදුස් වගේ කුඩු විකුණපු 10 දෙනෙක් මේ විදිහට මැරුවයි කියලා. හැබැයි ඒ 10 දෙනා මරලා 11 වෙනියා මේ රටේ අහිංසක ප්‍රවේශියෙක් වුණොත්, සමාජ ක්‍රියාකාරිකයෙක් වුණොත්, දේශපාලන ප්‍රතිවිරුද්ධකාරියෙක් වුණොත්, මෙතන ඉන්න මාධ්‍යවේදියෙක් වුණොත් රට කියයි ආවුත් කුඩුකාරයෙක් කියලා. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ වැරදි පූර්වාදර්ශයක් දෙන්නේ. රටක නීතියක් තියෙනවා. අන්නේ නීතියට දෙ ක්‍රියාත්මක කරන්න. මදුස්ව එකපාරක් නෙමෙයි 10 පාරක් එල්ලුවත් අපි අත උස්සනවා. හැබැයි මේ වගේ මරණ හරහා එක අහිංසක පුද්ගලෙක්, එක සමාජ ක්‍රියාකාරියෙක්, එක මාධ්‍යවේදියෙක් ඝාතනය වුණොත් ඒකට කවුද ඔක්කේ?
Honorable member, you have 2 more minutes.
එහෙම වෙන්න බැරිද? එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙලා තිනවා. අපි දැක්ක 2015 කලින් එහෙම වුණා. මනෝ ගණේෂ මන්තුමා, එහෙම වෙන්න පුළුවන්. මදුස්ලා පිටින් දාලා මදුස්ලා වගේ කුඩුකාරයෝ 10ක් මරලා 11 වෙනියට ඒ වගේ මිනිහෙක් මැරුවොත් මොකද කියන්නේ? අන්න ඒක අපිට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මම ඒ අවධානය යොමු කරනවා. ඒ වගේම අද කොරෝනා ප්‍රශ්නය අපි පවිත්‍ර වන්‍යාරච්ච මහත්මියගෙන් අහන හරියට උත්තරයක් නැහැ. අද කතා කරන්නේ කොවිඩ් බ්‍රැන්ඩික්ස් ගම්පහ පොකුර ගැන විතරයි. අද කුලියාපිටියේ කොවිඩ් අලුත් පොකුරක් නිර්මාණය වෙලා තියෙනවා. කුලියාපිටියේ රෝහලේ දැන් වාට්ටු 3-4ක් වහලා. දැනුත් මම වෛද්‍යවරයෙක් කතා කරේ, දැන් රෝහලේ සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාර කරන එකක 2ම වහලා. ඒකක දෙකම වහලා අද කුලියාපිටියේ නගරේ වැහිලා අත්තරම කියනවා. වහලා නතුනට වැහිලා බස් ස්ටෑන්ඩ් එක වැහිලා කඩ වැහිලා. හැබැයි ගම්පහ විතර අද දිහා කට්ටිය බලන්න. 1000කට වැඩි පිරිසක් නිරෝධානයනවා. 100කට වැඩි පිරිසක් කොවිඩ් ආසාදිත අඳුරගෙන තියෙනවා. එතන අලුත් පොකුරක් නිර්මාණය වෙලා තියෙනවා. ආණ්ඩුවේ කෝ අවධානය යොමු කරලා. රාජ්‍යයේ අවධානය යොමු කරලා නැහැ. ඒ නිසා කොවිඩ් වසංගතය අද අපේ රටේ නොයෙක් ස්ථානවල නව පොකුරු නිර්මාණය වෙමින් යනවා. මේ ගැන අවධානයක් නැහැ. පවිත්‍රා දේවී වන්‍යාරච්චි මහත්මියගෙන් ප්‍රශ්නයක් අහනකොට කොහෙද යන්නේ මල්ලේපොල් උත්තර දෙන්නේ. එතුමිය හොඳයි මේ එතුමිය රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන්නේ. මැණික්කා පතල් කර්මාන්ත හරි වැවිලි කර්මාන්ත හරි වෙන මොකක් හරි කර්මාන්ත ඇමතිකමක් දුන්නා නම් එතුමියට හරියන්නේ නැහැ මේ සෞඛ්‍ය ඇමතිකම. එතුමියට වැඩේ කරන්න බෑ. මේ ආණ්ඩුවට වනිතා කටයුතු ඇමතිකමක් නැහැ. අන්න ඒක දෙන්නකො පවිත්‍ර නෝනට. පවිත්‍ර නෝන දෙන්න වනිතා කටයුතු ඇමතිකම. හැබැයි සෞඛ්‍ය ඇමතිකමට කො මේ මහ වියත් ආණ්ඩුවේ වියත්තු. ඈ නෑ සෞඛ්‍ය ඇමතිකමට මම කියන්නේ. මං කියන්නේ නැහැ. ඒකනේ හොඳයි කියලා කියන්නේ. අපේ ආචාර්ය ආසසීල මහත්තයලා කියනවා එතුමිය හොඳයි කියලා. මං දන්නේ නැහැ. ක්‍රියාත්මක වෙද්දි දක්වපු දායකත්වෙන් 120ක දායකත්වයක් දක්වන්නේ නැහැ ගරු සභාපතිතුමනි. මේ ආණ්ඩුව ෆේල්. ඒ නිසා පැහැදිලිවම අපි විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයෝ විදිහට විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොළියාපිටිය උපනගරයට ආසන්නව ජීවත් වෙන මිනිස්සු විදිහට අපි කියනවා දැඩි අවධානයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සම්බන්ධ යොමු කරන්න. කොළියාපිටිය රෝහල වහන්න වෙලා තියෙන්නේ. මේ ගැන යොමු කරන්න කියලා තමයි ආදරෙන් කියනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Nalin Fernando. You have 6 minutes.
නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, මම සන්තෝෂ වුණා. මොකද නලින් බණ්ඩාර හිටපු ඇමතිතුමා මේ කතාව පටන් ගද්දිම කිව්වා එතුමා අපනයන සංවර්ධන හිටපු නියෝජ්‍ය ඇමතිතුමා නිසා එතුමාට බොහොම විශේෂ දැනුමක් තියෙනවා, එතුමා විශාල වැඩ කොටසක් කෙරුවයි කියලා. හැබැයි එතුමා තමන්ගේ මිනිත්තු 10 ඇතුළත ඒ විෂය සම්බන්ධව බොහොම සුළු කරුණු දැක්වුවත් ඒ විෂයට අදාළ නොවන කරුණු ගැන ඒ කරුණු සඳහන් කිරීම ගැන මගේ ශෝකය ප්‍රකාශ කරනවා, මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. මොකද එතුමාට තිබුණා මේ වාගේ පණතක් ගියන වෙලාවේ එතුමා ඒ අමාත්‍යවරයා වශයෙන් හිටපු නිසා එතුමාට ඒ අවශ්‍ය ඒ රට වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න. අද අපි 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යන්නතේ ඒ පනත් දෙකක් අපි අද මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නේ. ඒ COVID-19 වසංගත අවස්ථාවේදී සෞඛ්‍ය අංශය සඳහා අවශ්‍ය කරන උපකරණ, ඒ සේවාවන් වලට අවශ්‍ය කරන ඒ උපකරණ ලබා දීමේදී ශෙස්බද්ධෙන් නිදහස් කිරීමත්, ඒ සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන සඳහා ශෙස්බද්ධ තිබ්බ ඒ ක්‍රියාපටිපාටි වෙනස් කරලා ප්‍රතිශතයක් විදියට ඒ ගත්තු බද්ද අයින් කරලා ඒකකයක් විදියට ගත්තු බද්ද අඳුන්වා දීම තමයි මේ 52කින් අද අපි සිදු කරන්නේ. අපි කොහොම කිව්වත් මේ ශෙස්බද්ද ගැන අපි කතා කරද්දී අපි ශෙස්බද්දක් අපි මේ අඳුන්වා දුන්නේ මේ බද්ද හරහා අපේ රටේ දේශීය නිෂ්පාදකයන්ට සහයෝගයක් ලබා දෙන්න, ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඒ හරහා ශක්තියක් ලබා දෙන්න ඒ බද්ද අයින් ඒ බද්ද අය කරලා නැවතත් ඒ හරහා ඒ ජනතාවට සේවයක් ලබා දෙන්න ඒ සඳහා අපි ලබා හදා දුන්නු ඒ බද්දා. එතන අපි කල්පනා කරන්න ඕන අපි පහුගිය කාලේ ගත්තම අපි අපනයනක බහාණ්ඩ සම්බන්ධයේදී අපි පහුගිය අවුරුදු 3ක් දිහා සැලකලා බලපුවම අපි US මිලියන මාසිකව 1.2ක වාගේ ආදායමක් තමයි අපි රටට ලබලා දීලා තියෙන්නේ. අවුරුද්දට US මිලියන 15ක ආදායමක් තමයි අපි ලබලා දීලා තියෙන්නේ අපේ රටට. ඒ මම කතා කරන්නේ භාණ්ඩ ගැන, සේවා ගැන. ඊට අමතරව සේවාවත් සාමාන්‍ය බිලියන 2.3 ඒ වගේම 2.5 3 වාගේ සංඛ්‍යාවක තමයි තියෙන්නේ. ඒතර අපි 2017 ඉඳලා 2020 වෙනකන් අපි බැලුවම අපේ හිටපු ඇමතිතුමා විශේෂයෙන්ම කිව්වා විශාල සැලසුමක් එක්ක ඒ ආදායම් වැඩි කරගන්න අපනයන සංවර්ධන මණ්ඩලය හරහා විශාල වැඩ කොටසක් කෙරුවයි කියලා. ඒක අපි පිළිගන්නවා. නමුත් අපි රටක් වශයෙන් අපි බලන්න ඕන මේ අවුරුදු 3 තුල අපේ විශාල වැඩිවීමක් අපිට හම්බෙලා නැහැ. ඒකේ ගත්තම 2020 වෙද්දී මේ වෙන අවස්ථාවේදී 9.7යි 2019 15.8යි 2018 15.8යි 2017 14.9 වගේ එකම ප්‍රමාණයේ ආදායමක් තමයි
අපිට මෙම්බර් යූ හැව් 2 මෝර් මිනිට්ස්.
එනිසා අපි තව මේ ගැන අවධානය යොමු කරන්න ඕන. අපි මේ ගන්න බද්ද අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මේ හරහා ප්‍රතිලාභ ලැබෙනවාද කියන එක අපි කල්පනා කරන්න කරලා බලන්න ඕන. මේක දැන් අපි ඒ වගේම තමයි අපේ මේ අපනයන දිහා බලපුවම අපි එකම රටවල් දිහා තමයි අපි අවධානය යොමු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඒ වගේම ඉන්දියාව එකම රටවල් කෙරෙහි අපි අවධානය යොමු කරලා ඒ වගේම එකම භාණ්ඩ ලයිස්තුවක් කෙරෙහි අපේ අවධානය යොමු කරලා තියෙනවා. ඒ අපි නැවත මේක පුරුල් කරන්න වෙනවා. ඒ වගේම තමයි මං හිතන්නේ අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රාදේශීය කාර්යාල දැන්ට 4ක් මේ රටේ ක්‍රියාත්මක කරනවා. මේ ප්‍රදේශවලින් අපේ අපනයන සම්බන්ධව කරන වැඩ කටයුතු අපි මීට වැඩිය පුරුල් ඉස්සරහට ගෙනියන්න ඕන. මේ වෙදි තමයි එහෙම වුණොත් තමයි අපේ අහිංසක අපනයන කරුවන්ට ලෝක වෙළඳ පොළට ගිහිල්ලා අපිට ආදායම ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපි ඊටත් එහා යන වැඩ පිළිවෙලට අපි යන්න ඕන. අර එතුමා සඳහන් කරපු වාගේ එතුමා දක්ෂ න්‍යාය හැදුවා. ඒ දක්ෂ සභාපතිවරයෙක් සභාපතිවරියක් හිටියා. අපි ඊටත් ඉස්සරහට ගිහිල්ලා මං හිතන්නේ රටක් විදිහට අපේ ව්‍යාපාරිකයන්ට
උත්පාදකයන්ට
අවස්ථාව ලබා දෙන්න ඕන කියන එක මම විශේෂයෙන්ම සඳහන් කරනවා. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා. අද මේ වගේ අපනයන සංවර්ධන පනතකට අපිට ඒ අපේ දායකත්වය ලබා දෙන්න මන්ත්‍රීවරයෙක් වශයෙන් මට ලැබීම ගැන මම සතුටු වෙනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Eran Wickramaratne, you have 7 minutes.
Thank you. අද අපේ විශේෂයෙන්ම මේ සෙස් බද්ද ගැන කතා කළත් මං හිතන්නේ ඊට පුළුල් මාතෘකාව ඇවිල්ලා මන්දුල ගුණවර්ධන ඇමතිතුමා කතා කළා වගේ අපනයනය ගැන තියෙන පුළුල් මාතෘකාව. මම විශේෂයෙන්ම මේක අවස්ථාවක් කර ගන්නවා අපනයනය ගැන කතා කරනකොට අපි මතක තබාගත යුතු කරුණක් ඇවිල්ලා මේ රටේ අපනයනයට විශාල වශයෙන්ම දායකත්වය දරන්නේ මේ රටේ කාන්තාවන් කියන එක. ඒ අය තමයි අපේ රටේ සංවර්ධනයේ ජීවනාඩිය ඇවිල්ලා අපේ කාන්තාවන්. රටේ විදේශ විනිමය ලබා ගන්නකොටත් ඒකෙන් වැඩි ප්‍රමාණයක් අපි ලබා ගන්නේ අපේ කාන්තාවන් හරහයි කියන එක අපි අමතක නොකළ යුතුයි. GSP+ එක විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තය ගැන කතා කරනකොට ඒක අපි ලබා ගන්නෙත් අපේ රටේ කාන්තාවන් නිසාමයි. එනිසා පාරම්පාරික ගත්තොත් කර්මාන්තයක් තේ කර්මාන්තය ගත්තොත් ඒ කර්මාන්තේත් වැඩියෙන්ම සිටින්නේ කාන්තාවන් කියන එක අපි මතක තබාගත යුතුයි. අපේ විගමනික කාන්තා ශ්‍රමිකයන් ගැන කල්පනා කළොත් විශාල ප්‍රතිශතයක් ඇවිල්ලත් කාන්තාවන් කියන එක අපි අමතක නොකළ යුතුයි. ඉතින් ග්‍රාමීය දායකත්වය දිහා බැලුවත් කාන්තාවන් විශාල ප්‍රතිශතයක් ඉන්නවා. ග්‍රාමීය දායකත්වයේ ඔවුන් තරණකාරීව අනිත් ක්ෂේත්‍රවලත් ක්‍රියා කරනවා. අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගත්තොත් විශ්වවිද්‍යාලයේ ගත්තොත් අද විශාල ප්‍රමාණයක් යන්නේ කාන්තාවන් විශ්වවිද්‍යාලයට. අපොස සාමාන්‍ය පෙළ ගත්තොත් අපොස උසස් පෙළ ගත්තොත් ඒකේ අපේ බාලිකාවන් තමයි ඉන්ද්‍රියෙම සිටින්නේ කියන එකත් අපි හඳුනගන්නට අවශ්‍යයි. අද රාජ්‍ය සේවය ගත්තොත් මෑතකදී රාජ්‍ය සේවයේ විශාල ප්‍රමාණයක් ගිහිල්ලා තියෙන්නේ කාන්තාවන් තමයි ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ. අද රාජ්‍ය සේවයේ මං හිතන්නේ ධන ඍණ ගාණක් වෙන්න පුළුවන්. හැබැයි 50%ක් පමණ කාන්තාවන් සිටිනවා. කල්මනාකරණ සේවාවේ, ගුරු සේවාවේ, දීප ව්‍යාප්ත සේවාවන් වලත් ඉන්නේ කාන්තාවන් කියන එක අපි අමතක නොකළ යුතුයි.
Amidst all these progressive actions on the part of women, gender equity and domestic violence against women is still in the public domain. And that we have to sadly actually say that. Namut me kantavang me indriyang hitiyat. Api me minuangoda una siddhiya diha balapuhama. Visheshayenma apita matak wenawa Pradipika Sudarshani Ratnayaka e mahatmiyawa matak wenawa. Etumiyata una ninda apahasa apita matak wenawa. Divulapitiya polisiye mahatturu ewillla etumiyata apahasaatmaka lesa katha karanakota etumi ahanawa ounge oba me vidiyata mata katha karanne mage mahatthaya trirodha ratha riyadurek nisada kiyana ekak ayata ahanna sidu wenawa. ඒ වගේම අපි දන්නවා මේ කොවිඩ් එක නිසා අපි දන්නවා සේවකයන් ගන්න කොවිඩ් එක නිසා අපේ මේ නිදහස් වෙළඳ කලාපෙන් ගියේ රාත්‍රියේ ගිහිල්ලා එයාට කිව්වා ඉක්මනට එන්න කියලා කිව්වා. අපි දන්නවා ගර්භණීය කාන්තාවන් හිටියා කුඩා දරුවන් එක්ක මේ අයව එකපාරින්ම අරගෙන හරියට මේ අය අපරාධයක් කරපු පිරිසක් වගේ මේක රෝගයක් මේක අපරාධයක් නෙමෙයි ඒ විදිහට තමයි ඒ අයව හසුරුවගෙන ගියේ මේ අය ඇත්තටම රටේ දෙවැනි පුරවැසියින්ද කියන ප්‍රශ්නය අපි අපෙන් මහගන්නට ඕනේ මූන් බෝඩින් වල සිටින්නේ PHI මහත්තුරු නැහැ කියලා ඔවුන් සඳහන් කරනවා සෞඛ්‍ය පහසුකම් තිබුණේ නැහැ කියලා සඳහන් කරනවා මොකද්ද මෙතන ඇත්තටම සිදු වෙලා තියෙන්නේ පන්ති පරතරයක් මතුවේගෙන යන ප්‍රශ්නයක් තියෙන්නේ මොන් බැනවදමින් වර්ධකරුවන් ලෙස සලකමින් මේ අයව අරගෙන යනවා එක රටයි එක නීතියයි කියලා කිව්වා මට නම් හැමදාම පේන්නේ එක රටයි නීති දෙකයි කියන එකයි ඉතින් මේක රෝගයක් මේක වරදක් නොමේ වෛද්‍යවරු රෝගීන්ට සලකන කතා කරන භාෂාව විලාශයයි පොලිසිය හමුදාවේ නිලධාරීන් කතා කරන භාෂාවයි විලාශයයි වෙනස් ඒ දෙන්න ඒ දෙකොල්ලම වැදගත් කාරණා දෙකක්
කරනවා
වැදගත් කාරණා දෙකක් ඉෂ්ට කරනවා ඉතින් ඒ නිසා ඒ දෙකට අපි ගරු කරන්නට ඕනේ නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි මම ඉල්ලනවා ඒ නිසා විශේෂයෙන්ම අපි දැන් ආයවැයට එන කාලය නිසා එකක් ඇවිල්ලා කල්පනා කරලා බලන්න මේ කොවිඩ් එකේ කලමනාකාරීත්වය ගැන ප්‍රශ්නය පළවෙනි අධියරේ දෙවෙනි අධියරේ විශාල වෙනසක් තියෙනවා රෝගය රට වටේම පැතිරීගෙන යන වේලාවකදී නැවත රජය මේක දිහා බැලිය යුතුයි. අපි ආයවැයකට යන අවස්ථාවක් මේක. අපි දන්නවා මාතෘ ප්‍රතිලාභ ලබා දෙන්නට ඕනේ. අපේ රජය විසින් දින 84ක මාතෘ ප්‍රතිලාභයක් ලබා දුන්නා. වයස අවුරුදු 40කට අඩු කාන්තාවකට රැකියාවට බැඳව ගන්න යනකොට මේ ප්‍රතිලාභය නිසා පුද්ගලික අංශ විශේෂයෙන් මේ කාන්තාවන් බඳව ගන්නේ නැහැ. එනිසා මම ඉල්ලනවා අපි බැලුවොත් විශාල ප්‍රමාණයක් ඉන්නවා කාන්තාවන් විරයකියාවන් ඉන්නවා ලක්ෂ දෙකකට වැඩිය මේක විශාල ප්‍රමාණයක් ඉන්නේ අවුරුදු 20යි අවුරුදු 40යි අතරේදී මේ සිටන කාන්තාවන්ට හතර ගුණයකින් විතර වැඩියෙන් විරයකියාව තියෙනවා එනිසා මේ අයට මේ මාතෘ ප්‍රතිලාභ ලබා දෙන්න මම ඉල්ලනවා රජයෙන් මේක සලකන්න මේ අවස්ථාවේදී යන මුදල බොහොම කෙටි මුදලක් කුඩා මුදලක් යන්නේ මේකට යන්නේ රුපියල් වලින් කිව්වොත් බිලියන 4.2ක් පමණයි යන්නේ අපි ගත්තොත් සමෘද්ධිය ගත්තොත් බිලියන 39ක් විතර යනවා මේකට යන්නේ බිලියන 4.2යි එනිසා මේක සලකන්න මාත්‍රුවේ කෝටි 420යි සමෘද්ධියට කෝටි 3920යි පොහොර සානාධාරයට කෝටි 2690යි ඒ නිසා ඒ වගේම අලුත් උපාධිධාරීන් බඳව ගන්නවා අනෙක් පිරිස් බඳවා ගන්නවා මේ වලට අපිට ඔක්කොම විස්තර ලැබිලා නැහැ විශාල ප්‍රමාණයක් ආය වෙනවා රටවල් 129ක මාතෘ ප්‍රතිලාභ ලබා දෙනවා ඒවා වලින් රටවල් 96ක පූර්ණ වියදම් රජෙන් ලබා දෙනවා
පූර්ණ වියදම් අවසන්
කරනවා රජෙන් ලබා දෙනවා රටවල් 33ක අර්ධ වියදම් ලබා දෙනවා ඒ නිසා මම රජෙන් ඉල්ලනවා අපේ ජීවනාඩිය වෙන කාන්තාවන් මේ ආර්ථිකයේ විශේෂයෙන්ම මේ මාතෘ ප්‍රතිලාභ ලබා දෙන්න කියලා මම රජෙන් ඉල්ලමින් මම නිහඬ වෙනවා ස්තුතියි